Honorable Charles Nirmalanathan, you've got 8 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே. இன்ஜினியர் கவுன்சில் உருவாக்குவது சம்பந்தமாக இன்று கௌரவ மின்சக்தி அமைச்சரால் சட்டமூலம் நிறைவேற்றுவதற்காக பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. அந்த வகையில் ஒரு சில கருத்துக்களை குறிப்பிட விரும்புகின்றேன். பொறியியலாளர்கள் உண்மையில் போற்றப்பட வேண்டியவர்கள். அவர்கள் மிகவும் திறமை வாய்ந்த பொறியியலாளர்களை இலங்கையில் உருவாக்க வேண்டும். உருவாக்குகின்ற பொறியியலாளர்கள் இலங்கையை விட்டு குறிப்பாக சிங்கப்பூர், ருகுணு போன்ற நாடுகளுக்கு இங்கிருந்து பொறியியலாளர்கள் செல்வது மிகவும் வேதனையான விடயம். இங்கு உருவாகின்ற பொறியியலாளர்கள் இலங்கையிலேயே வேலை செய்யக்கூடிய அளவுக்கு அவர்களுக்கு சம்பள உயர்வு, அவர்களுக்குரிய சலுகைகளை இந்த அரசாங்கம் செய்து கொடுக்க வேண்டும். அப்படி செய்து கொடுக்கின்ற போது இலங்கையில் இருக்கின்ற பொறியியலாளர்கள் தங்களுடைய வேலை நிமித்தம் வேறு நாடுகளுக்கு செல்ல மாட்டார்கள் என்பதையும் நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ மீன்பிடி அமைச்சர் மஹிந்த அமரவீர் அவர்கள் தற்பொழுது உரையாற்றுகின்ற போது எங்களுடைய அரசியல் யாப்பு தொடர்பாக, அதாவது இலங்கை உருவாக்கப்பட இருக்கின்ற அரசியல் யாப்பு தொடர்பாக ஒரு சில கருத்துக்களை குறிப்பிட்டிருந்தார். அவர் குறிப்பிடும்போது வடக்கில் இருக்கின்ற ஒரு சிலர் இனவாதத்தை தூண்டுகின்ற வகையில் கருத்துக்களை வெளியிடுவதாகவும், அதனால் சிங்கள மக்கள் மத்தியில் ஒரு சில மனக்கசப்பு ஏற்பட்டதாகவும் குறிப்பிட்டிருந்தார். நான் கௌரவ மஹிந்த அமரவீரம் அவர்களிடம் குறிப்பிட விரும்புவது, இந்த இப்படியான கருத்துக்களை வெளியிடுபவர்கள் இரண்டு பக்கமும் இருக்கிறார்கள். அதில் ஒரு சில அமைச்சர்களும் இருக்கிறார்கள். அவர்களுடைய கருத்துக்கு பதில் சொல்கின்ற போதுதான் வடக்கில் இருக்கின்ற ஒரு சில மக்களுடைய கருத்து சிங்கள மக்கள் மத்தியில் ஒரு குழப்பத்தை ஏற்படுத்துகிற என்பதை நான் கௌரவ அமைச்சருக்கு சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மீண்டும் கௌரவ அமைச்சர் தற்போது தான் கேட்கின்றபடியால் மீண்டும் சொல்லுகின்றேன். தாங்கள் உரையாற்றும் போது குறிப்பிட்டிருந்தீர்கள், வடக்கில் இருக்கின்ற ஒரு சிலரினுடைய கருத்து சிங்கள மக்கள் மத்தியில் ஒரு மனக்கசப்பை அல்லது ஒரு விரோதத்தை உண்டு பண்ணுவதாக. அப்படியான கருத்துக்களை வெளியிடுகின்றவர்கள் இரண்டு பக்கமும் இருக்கிறார்கள். சிங்கள மக்கள் மத்தியிலும் சிங்கள மக்கள் பிரதிகளாக இருக்கலாம், இல்லை ஒரு சில அமைச்சர்கள் இருக்கிறார்கள். அவர்களுடைய கருத்துக்கு பதில் கருத்து சொல்கின்ற போது தான் உண்மையில் அந்த கருத்து திரிபடைந்து ஒரு குரோதமான கருத்துக்களாக வெளிவருகிறது. உண்மையில் நாங்கள் அந்த அப்படியான கருத்துக்களை விட்டுவிட்டு உண்மையில் தமிழ், முஸ்லீம், சிங்கள மக்கள் சமத்துவமாக இந்த இலங்கையில் சமாதானமாக கௌரவமாக அவர்களுடைய மத இன சுதந்திரத்துடன் வாழக்கூடிய அரசியல் யாப்பை இந்த சிறுபான்மை மக்கள் எதிர்பார்த்திருக்கிறார்கள். இந்த தேசிய அரசாங்கத்தில் உண்மையில் நீங்கள் தேசிய அரசாங்கத்தில் ஒரு பொறுப்புமிக்க அமைச்சராக இருக்கிறீர்கள். அந்த வகையில் நாங்கள் உங்களிடம் விநியோகமாக கேட்பது, இந்த அரசியல் ஜாப்பை, இந்த அரசியல் ஜாப்பு மாற்றத்தை மிக விரைவில் இலங்கையில் கொண்டு வந்து எல்லா மாகாணங்களுக்கும் அதிகாரத்துடன் அந்தந்த மாகாணங்களில் இருக்கின்ற மக்கள் தெரிவு செய்கின்ற பிரதிநிதிகள் அந்த மக்களுடைய தேவைகளை பூர்த்தி செய்யக்கூடிய வகையில் அந்த அதிகாரங்கள் அமைய வேண்டும் என்றும் நான் கௌரவ அமைச்சரிடம் கேட்டுக்கொள்கின்றேன். சிங்கள மக்கள் மத்தியில் ஒரு தவறான கருத்து இருக்கிறது, இது வடக்கு கிழக்கிற்கு மட்டும்தான் இந்த அரசியல் ஜாப்பு போன்றொரு ஒரு விதமான கருத்து சிங்கள மக்கள் மத்தியில் இருக்கிறது. உண்மையில் இது எல்லாம் இலங்கையில் இருக்கின்ற எல்லா மாகாணங்களுக்கும் தான் இந்த மாகாணங்களுக்குரிய அதிகாரங்கள் தான் இந்த அரசியல் ஜாப்பில் வர இருக்கிறது. அதை சிங்கள தலைவர்கள் தான் சிங்கள மக்கள் மத்தியில் தெளிவுபடுத்த வேண்டும் என்றும் கௌரவ அமைச்சரை கேட்டுக்கொள்கின்றேன். அதே நேரத்தில் இன்ஜினியரிங் கவுன்சில் உருவாக்குவதற்கு 1/8/2016 அன்று இந்த பாராளுமன்றத்தில் சட்டமூலம் ஒன்று ஆலோசனை கொண்டு வரப்பட்டது. அந்த ஆலோசனையில் இருக்கின்ற விடயங்களை அதற்கு எதிராக உயர்நீதிமன்றத்தில் வழக்கு தாக்கல் செய்யப்பட்டது. அந்த தாக்குதலின் வழக்கின் அடிப்படை தீர்ப்பின் அடிப்படையில் அதில் உள்ள தீர்மானங்களை மாற்ற வேண்டும் என்றும்
Honorable MP, you got 2 minutes.
நன்றி. அந்த தீர்மானங்களை மாற்ற வேண்டி ஒரு சர்வதேச தரத்திலான இன்ஜினியரிங் கவுன்சில் அமைய வேண்டும் என்பதும் என்னுடைய கோரிக்கையாக இருக்கிறது. தயவுசு சபான கௌரவ தலைமையாங்கிற உறுப்பினர் அவர்களே, அந்த நீக்கப்பட வேண்டிய விடயம் தொடர்பான அந்த நீக்கப்பட வேண்டிய பந்திகளையும் அதே நேரத்தில் நீதிமன்றத்தால் சுப்ரீம் கோர்ட்டால் வழங்கப்பட்ட அந்த ஆலோசனையும் மாம டேபிள் காரணமே சமர்ப்பிக்கின்றேன். அந்த வகையில் இந்த உருவாக்கப்படுகின்ற இன்ஜினியரிங் கவுன்சில் சர்வதேச தரத்தில் இருக்க வேண்டும். அதே நேரத்தில் ஏற்கனவே இங்கு அமைச்சர்கள் ஒரு சில அமைச்சர்கள் குறிப்பிட்டது போல அந்த திணைக்களத்தில் பணிபுரிகின்ற பொறியியலாளருக்கு அப்பால் இலங்கையில் அந்த தகுதி வாய்ந்த பொறியியலாளர்கள் அனைவரும் இந்த கவுன்சிலில் இடம்பெற வேண்டும் என்றும் என்னுடைய கருத்தை நான் குறிப்பிடுகின்றேன். இந்த கருத்துக்களுக்கு அமைவாக, உச்ச நீதிமன்றத்தின் கருத்துக்களுக்கு அமைவாக இந்த சட்ட மூலம் திருத்தம் செய்து ஒரு சர்வதேச தரத்திலான ஒரு கவுன்சிலாக இங்கு இலங்கையில் உருவாக்கப்பட்டால் உண்மையில் அந்த பலாபலன்களை பொறியியலாளர்களும் பெற்றுக்கொள்வார்கள். அந்த பொறியியலாளர்கள் அந்த பலாபலன்களை பெற்றுக்கொள்கின்ற போது எங்களுடைய நாடு மிகவும் தரம் வாய்ந்த திட்டமுடலுடன் தரம் வாய்ந்த சிந்தனையுடன் முன்னோக்கி நகரும் என்பதையும் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று 4வது நாளாக கிளிநொச்சியில் காணாமல் ஆக்கப்பட்டவருடைய உறவுகள், வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்பட்டவருடைய உறவுகள் தொடர்ந்து 4வது நாளாக போராட்டம் நடத்தி கொண்டிருக்கிறார்கள். இந்த மக்களுடைய கோரிக்கை நாங்கள் கடந்த 8 வருடங்களாக மட வினாடியதன் கடந்த 8 வருடங்களாக தொடர்ந்து இந்த மக்களுக்குரிய தீர்வை, உண்மைத்தன்மையை, அவர்களுக்கு என்ன நடந்தது என்ற உண்மைத்தன்மையை நாங்கள் தொடர்ந்து ஒவ்வொரு பாராளுமன்றத்திலும் ஒவ்வொரு கூட்டங்களிலும் நாங்கள் வலியுறுத்தி வருகின்றோம். ஆனால் அரசாங்கம் இந்த காணாமலாக்கப்பட்டவர்களுடைய விடயங்களுக்கு தொடர்ந்து மௌனம் காப்பது தொடர்ந்து இந்த அரசாங்கத்தின் மீது நம்பிக்கை இழக்கின்ற ஒரு நிலையை உருவாக்கி கொண்டே போகிறது என்பதையும் நான் உங்களுடைய கவனத்தில் சொல்கின்றேன். அதே நேரத்தில் இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு உண்மையில் என்ன நடந்தது என்பதையும் இந்த அரசாங்கம் தெளிவாக அவர்களுக்கு, நீங்கள் அவர்களை என்ன செய்திருந்தாலும் உண்மையை கண்டறிந்து அதற்கொரு தீர்வை வழங்கினால் மட்டுமே இது இந்த அரசாங்கம் நல்லாட்சி அரசாங்கமாக கொள்ளப்படும் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
Thank you. Garu Chandima Gamuge Mantituma
Vinadi Vinadi
Dahatiyan Obatumata
Engineer Vurthikayange Vurthimeya Tatye Pawathagena Yama E Wagema Meheyuma Wagege Wagegiyutu Sabhawak Vidiyima Sandaha Engineer Vurthikayange Liyabanjikirima Sandaha Saha Ehi Sambandha Anushika Karya Sandaha Vivida Sarasiyum Pirisa Idipat Karana Labana பணத் கட்டும்பத்தாக் மஷின் மே பணத் கட்டும்பு புலுவோம். இன்ஜினியர் அத்தியாபன லோகே போராட்ட வல்ல விவித ஆயத்தன வல சித்த வேணுமா மே ஆயத்தன வல வடசலன வல பிரமித்தி அணுவ விவித அத்தகிம் சா விவித அத்தியம் சிசுக்கும் கொள்ளி யுக்த வேணும். விசேஷமா மினிந்தோர் வித்யாவ வாஸ்து வித்யாவ வைத்திய வித்யாவ நீதி வித்யாவ சமான உறுதி நீ இன்ஜினியர் உறுதிய நிலையான பிரிஸ் லியாபஞ்சிக்கிரிம பலபத்திர பாதிம சந்தா நிசுகமதக் மிதக் திபுன்னஹ எக்னிசா மே පනත් කැටුම් මත ඉදිරිපත් කිරීම අද එක්තරා මට්ටමක ජයග්‍රහණයක් වශයෙන් සලකන්න පුළුවන්. 1906 දී ස්ථාපනය හා 1968 දී අංක 17 පනතමකින් සංස්ථාපිත ඉංජිනේරු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ 1992 අංක 64 පනතමකින් හා 2006 අංක 11 පනතමකින් සංශෝධිත ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය මේ ඉංජිනේරුන්ගේ කාර්යන්හි වගකීම සහ වගවීම ඒ වගේම වෛද්‍ය සභාව සහ නීතිඥ සංගමය සමාන ඉංජිනේරු සභාවක් ස්ථාපනය කළ යුතු බව මීට කලින් යෝජනා කළ තිබුණා. මෙම සභාව මගින් ඉංජිනේරු පරිචය නියාමනය කිරීම මගින් පහත දක්වන ප්‍රතිලාභ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. සුසුකම් සහිත ඉංජිනේරුවරුන් හඳුනා ගැනීමට මහ ජනතාව හා රජයට හැකිවීම ඒ වගේම නිත්‍ය ජාතික දත්ත පද්ධති සැකසීම ඒ වගේම විශ්වසනීය භාවය ඒ වගේම දරිය හැකි වෘත්තිමය හා නිපුණත්ව රක්ෂණයක් වෙත පිවිසීමට හැකිවීම ඒ වගේම වෘත්තීය ඉංජිනේරු ප්‍රමිතිය ස්ථාපනය හා ඵලදායිතා යාන්ත්‍රණයක් සැකසීම ඒ වගේම වෙනත් රටවල ඉංජිනේරු පරිචය හා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පරිචය ප්‍රමිති රේඛීයකරණය කිරීමට හැකිවීම ඒ වගේම ලියාපදිංචි වූවන් ජාතික හා අන්තර්ජාතික පරිචය පහසුකම් සැලසීමට හැකිවන බව තමයි මේ හරහා විශ්වාසය පළ කරලා තියෙන්නේ. මේ සභාව වගින් කරනු ලබන ලියාපදිංචි කිරීම තුළින් පාරිභෝගික ආරක්ෂණය ඒ වගේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාව පාරිසරික ආරක්ෂණය ඉංජිනේරු කටයුතු වල තත්ත්වය සාර්ථක කිරීම ආදී සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් තියන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙම සභාව පත්කිරීම වර්ෂ 50ක් විතර කාලයකින් ප්‍රමාද වෙලා තිබුණත් අද විශේෂයෙන්ම අද ගරු අමාත්‍ය දෙපළ වගේම හිටපු ගරු අමාත්‍යතුමා ඇතුළු සියලුම බලධාරීන් මේ සභාව ඇතිකිරීම සඳහා දුන්න සහයෝගය පැසිය යුතුනෝ. මෙම පනත කැටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අපේ ගොඩ ලක් කිරීම තුළින් මීට විවිධ ආකාරයේ සංශෝධන ඇතුළත් වුණා. ඊට අමතරව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු අවස්ථාවේදී එදිත් සංශෝධන කිහිපයක් ඇතුළත් කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම විදේශීය ඉංජිනේරු වෘත්තිකයන්ට ශ්‍රී ලංකාව තුළදී ඉංජිනේරු සභාව ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය කිරීමට සභාවෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් තීරණය වුණා. ඒ වගේම විදේශීය ඉංජිනේරු වෘත්තිකයන් හට මෙරට තුළ ඉංජිනේරු වෘත්තියේ නියැලීමේදී මාස 4ක තාවකාලික අවසරයක් ලියාපදිංචියක් ලබා ගැනීම සහ ඒ දීර්ඝ වශයෙන් මේ රටේ ඉංජිනේරු වෘත්තිය යෙදෙනවා නම් ඒක දීර්ඝ කර ගැනීම රෙගුලාසි පණිවිඩයක් සිදු වුණා. ඒ වගේම අමාත්‍යවරයාට අභියාචන මණ්ඩලය පත්කිරීම සඳහා සභාවෙන් විමසීමේ අවස්ථාවක් ලබා දීමට තීරණය වුණා. ඒ වගේම මේ ඉංජිනේරු සභාවේ කාර්යභාරය සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂයෙන්ම මේ ඉංජිනේරු සභාවේ කාර්යභාරය විදුලි මණ්ඩලයත් එක්ක ඍජුවම බද්ධ වෙනවා. මේ වෙනුවට බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය විදුලි බල ජාල සංකේත අපිට රිඩ් කෝඩ් කියලා කියනවා. මේ රිඩ් කෝඩ් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිනවා. ඉතා ඉක්මනින් අපි විශ්වාස කරනවා අදාළ ආයතන මගින් මේ රිඩ් කෝඩ් ලබා හෙළිදැක්වීම සිදු කරන්න පුළුවන් වෙයි කියලා. මේ රිඩ් කෝඩ් හෙළිදැක්වීම පස්සේ පුණ්‍යජල බලශක්තිය මීට වඩා විශාල ප්‍රමාණයෙන් ජාතික ජාලයට ඇතුළත් කරන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉංජිනේරුවරුන්ගේ පදවි සම්බන්ධයෙන් යම් කිසි මතයක් ඉදිරිපත් වුණා. ඒක නිසා මේ පදවි සම්බන්ධයෙන් සහ ඊට අදාළ උසස්කම් සම්බන්ධයෙන් මම යමක් කියන්න කැමතියි. විශේෂයෙන්ම ඉංජිනේරු කාර්මිකයෙක් කිව්කල්ලි වෘත්තීය පුහුණුවීමේ කොමිෂන් සභාවේ වෘත්තීය නිපුණතා 4 වෙනි මට්ටම NUQ level 4 කියලා කියනවා අපි. මේ මට්ටම තියෙන පුද්ගලෙක් ඉංජිනු කාර්මිකෙක් වශයෙන් හඳුරාගන්න හැකියාව තියෙනවා. ඒවගේම ඉංජිනියරු ඉංජිනියරු ඩිප්ලෝමාධාරයෙක් වශයෙන් අවුරුදු තුනක පූර්ණ ඉංජිනර ඩිප්ලෝමා සහතිකයක් එම නැත්නම් NDT ඒවගේම HNDE ඒවගේම NDS ආදී ඩිප්ලෝමා හදවර පුද්ගලෙක් ඉංජිනර ඩිප්ලෝමාධාරයෙක් වශයෙන් හඳුන්වන හැකියාව තියෙනවා. ඒවගේම සංස්ථාගත ඉංජිනරු වශයෙන් අවම වශයෙන් අවුරුදු තුනක ඉංජිනේරු ඩිප්ලෝමාවක් එම අවම වශයෙන් අවුරුදු හතරක ඉංජිනේරු ශේෂ්ත්‍රයේ පශ්චාත් පළපුරුද්ද ඒ වගේම වෘත්තීයම සමාලෝචන විභාගය සමත් වූවන් අපිට සංස්ථාගත ඉංජිනේරුවරුන් හඳුන්වන්න කියලා තියෙනවා. ඉතින් අනුබද්ධ ඉංජිනේරුවරුන් කියන තනතුර සම්බන්ධයෙන් අවුරුදු තුනක ඉංජිනේරු උපාධිය පාඩමාලා හදාරු පුදවිය අනුබද්ධ ඉංජිනේරුවරුන් වශයෙන් හඳුන්වන්න කියලා තියෙනවා. එම ආශ්‍රිත ඉංජිනේරුවන් වශයෙන් අවුරුදු හතරක ඉංජිනේරු උපාධි පාඨමාලාව ආදාර පුද්ගලයන් ආශ්‍රිත ඉංජිනේරුවරුන් විදිහට හඳුන්වන කියලා තියෙනවා. ඒ වගේම වරලත් ඉංජිනේරු වශයෙන් අමෝෂෙන් අවුරුදු හතරක වගකීම් තනතුරක් ඒ වගේම පිළිගත් පුහුණුවක් ඒ වගේම වෘත්තීය සමාලෝචන විභාගයෙන් සමත් ඒ වගේම අවුරුදු හතරක උපාධි පාඨමාලාවක් ආදාර පුදවිය තමයි අපි වරලත් ඉංජිනේරුවරුන් වශයෙන් හඳුන්වන්නේ. මේකදී විශේෂයෙන්ම අනුබද්ධත ඉංජිනේරුවෝ සහ ආශ්‍රිත ඉංජිනේරුවන් අතර වෙනස ගත්තම අනුබද්ධ ඉංජිනේරුවෝ කියන අවුරුදු තුනක ඉංජිනේරු උපාධියක් උපාධි පාඨමාලාවක් සහ ආශ්‍රිත ඉංජිනේරුවෝ කියන අවුරුදු හතරක උපාධි පාඨමාලාවක්. ඉතින් මේ දෙක එකට කරන්න ගියාම විශේෂයෙන්ම යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලවල. ඒ ගැන විශේෂ අවධානය යොමු
කරන්න විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම මේ මෙම අපේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු වෙච්ච තවත් යෝජනා කීපයක් තියෙනවා. ඒකෙදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මෙම අමතිවරයා විසින් සභාවේ මෙම ඉංජිනේරු සභාවේ සභාපති පත් කිරීමේදී ඒ සභාවයට පත්වෙච්ච සියලුම නියෝජිතයන්ගේ සහයෝගය ඇති පුද්ගලයා සභාපතිවරණ පත් කරන්න කියලා ඉල්ලීමක් ලැබුණා. ඒකෙදී අපිට ඒ කාර්ක සභාවට එකක වෙන්න බැරි වුණා. ඒ වගේම තවත් යෝජනාවක් ආවා. ඊළඟ යෝජනාව තමයි අපිට නියෝග අමාත්‍යවරයා නියෝග සහ නියමයන් ඉදිරිපත් නියෝගෙන් සහ නියමයන් පනවද්දී මේ ඉංජිනේරු සභාවේ සහයෝග ලබා ගත යුතුයි කියලා. අපි එතනදී කාර්ක සභාවට ඒකට එක ගන්න බැරි වුණා. ඒක නිසා ඒ යෝජනාවත් ඉවත් කළා. අනිකුත් යෝජනා වලට අපි අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අද දවසේත් විවිධ යෝජනා කීපයක්ම ඉදිරිපත් වුණා. ඒ යෝජනා සංශෝධනය කරන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම මේ ඉංජිනේරු වෘත්තිය ගැන කියද්දී අපි දන්නවා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය අති විශිෂ්ට කාර්යභාරයක් තියෙන. මේකේ ශ්‍රේෂ්ඨයේ සීමාවක් නැහැ. සියලුම ශ්‍රේෂ්ඨවල මේ ඉංජිනේරුවන්ගේ සහය සහ කාර්යභාරය අවශ්‍ය වෙනවා. ඒකෙදී යම් යම් අවස්ථාවලදී යම් යම් දුර්ලභම් සිදුවෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට
අපි
දන්නවා විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක් විදිහට අද උතුරුමැද පළාතේ
ගරුමන්තුමා කාලය අවසානයි.
උතුරුමැද පළාතේ අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා යාන් ඔය ව්‍යාපෘතිය සහ පාලමල්ලතු ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘති දෙකේදී ඉංජිනේරුවන් කොතරම් ජනතාවට තමන්ගේ සැලැස්ම අධ්‍යයනය කළා ඒක පැහැදිලි කරන උත්සාහ කරත් ඒවට කන් දෙන්නේ නැතුව විරෝධතාවලිය යෙදෙන තත්ත්ව අපිට දකින්න හැකියාව තියෙනවා. ඒවා ඉදිරියේදී අපි විශ්වාස කරනවා සෑම ජනතාව සෑමකට පත් කළා මේ ව්‍යාපෘති
සාර්ථකයක්
කරගන්න විශ්වාස කිසි.
ගරු සන්දිත් සමරසිංහ මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
දෙනවා. මූලාසනරුට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම ගැන. ඒ වගේම අද මෙම වැදගත් පනත අපේ ගරු අමාත්‍ය රංජිත් සීමලා පිරිය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. මං හිතන්නේ මේ පනත අප රටටත් සමාජයටත් ඒ වගේ සෑම දෙනෙක්ටම කාලෝචිත පනතක් ඒ මන්ද. අද මේ රටේ දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් මේ වෙලා තිබෙන යන පරිවර්තනයත් එක්ක මේ ඉංජිනේරු මේ වෘත්තිය දිහා බලපුවහම අපි දන්නවා ඒක පුළුල් වෘත්තියක් අපි පහුගිය ඉතිහාසයේ දිහා බලනකොට ඉංජිනේරුවන් දිහා බලපුවහම ඒ වෘත්තිය ක්‍රමක්‍රමයෙන් ඉතිහාසයේ ඉඳන් දියුණු වීගෙන ආවා ඇවිල්ලා එපමණක් නෙමේ නිර්මාණශීලී පැත්තටත් ඇති වෙලා කටයුතු කරගෙන ගිහින් තියෙනවා අද විශේෂයෙන්ම ඉංජිනේරුවන් ගැන කතා කරන මේ වෘත්තිය ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕන දෙයක් තියෙනේ තමයි තාක්ෂණය මේ තාක්ෂණය කියන දේ අපි දකින දෙයක් තමයි සෑම රටකම මේ දියුණු වෙමින් පවතින දියුණු රටවල් වල තාක්ෂණය කියන එක මේ වෘත්තියත් එක්ක සමගාමීව පාවිච්චි කරන ඒ වගේම තාක්ෂණය ඒ කාර්යභාරය කරන ඒ වෘත්තිය කරන්න ඉංජිනේරුවක් යම්කිසි අපි කියමුකෝ මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් කෙනෙක් කටියරේ කරන්න තියෙන කාර්යභාරය ලෙහෙසි පහසු කරන්න මේ ඉදිරියට යන තාක්ෂණය භාවිතා කරනවා හැබැයි අපි දන්නවා විශේෂයෙන්ම අද රටේ අප රටේ මේ තාක්ෂණය ලෝකය දියුණු වීගෙන ඉදිරියට යන ගමන් පංගුවක් ආයතන තියෙනවා රාජ්‍ය ආයතන තියෙනවා රාජ්‍ය නොවන ආයතන තියෙනවා මේ තාක්ෂණයත් එක්ක මේ වෘත්තිය ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ තාමතර එක්සෙල් වල ඉන්න පිරිස් සිටින ආයතන තිබෙනවා ඒ වගේම රාජ්‍ය ආයතන ගත්තාම සමහර ආයතන තාම ලොග් සටහන් තියාගෙන අත්වලින් ලියනවා මේ පොත්පත් පාවිච්චි කරගෙන යනවා අද ලෝකයේ ඉදිරියට යන ගමන් මේ පොත්පත් භාවිතය මේ කොළ භාවිතය අඩු වීගෙන යනවා ඒක තමයි ලෝකේ නියාමේ මොකද අපි මේ කොළයක් පාවිච්චි කරනවා නම් මේ වගේ මේ විශාල අද අපි දන්නවා පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් මේ පත්‍රිකා නිකුත් වෙනවා අපි පාවිච්චි කරන මේ තුලින් පරිසරයට වෙන හානිය ගැන අපි කවුරුත් කතා කරන්නේ නැහැ මේ කොළ හදන්න ගස් කීයක් කපනවද ලෝකයේ කියන එක රටේ කියන එකත් අපි හිතන්න ඕනේ. එම නිසා තමයි මේ තාක්ෂණයත් එක්ක යන්න අද මේ තාක්ෂණවේදීන් ඒ වගේම රටේ මේ දියුණුවත් සමග ලෝකයේ දියුණුවත් සමග ඉදිරියට ගිහින් තියෙන්නේ. අද විශේෂයෙන් අපි මේ වර්තමාන ආණ්ඩුවට අපේ ආණ්ඩුවට අපි ඊළඟ අපේ ගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට ඒ වගේ මේ විශේෂ ඇමතිවරුන්ට අපි ඒ අය වගේ කරන්න ඕනේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මොනවද තාක්ෂණය අපේ මේ සමාජයටත් ඊළඟට අපේ මේ සමාජයේ ඉදිරිය අනාගතය බාරගන්න ඉන්න දූදරුවන්ට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා අද අපි දන්නවා අධ්‍යාපනයේ යෙදෙන ළමයින්ට මම හිතන්නේ 12 වසරේ සිට ටැබ් යන්ත්‍රවල ලබා දෙන්න කටයුතු කරගෙන ගිහින් තිබෙනවා මේ විදිහට තාක්ෂණය පාවිච්චි කරලා මේ ඒ තාක්ෂණය පාවිච්චි කරන්නේ මේ විශේෂයෙන්ම මේ ලෝකේ තියෙන මේ පරිසරයත් ආරක්ෂා කරන්න කියන එකත් මේ වෙලාවේ අපේ මන්ත්‍රීමුණ අපි මතක් කරන්න ඕනේ මොකද මේ පරිසරය තාක්ෂණය ඒ වගේම මේ වෘත්තීමේ වශයෙන් ඉංජිනේරුවන් ඒ විදිහට ඉදිරියට යන ගමන් මේ තාක්ෂණය මේ අපි ඉගෙන ගන්න තාක්ෂණයත් මේ පරිසරය රැකෙන්න එහෙම නැත්නම් අපි ඒ පරිසරය රැකෙන්න කටයුතු කරේ නැත්නම් ඒ පාවිච්චි කරන තාක්ෂණයෙන් වැඩක් නැහැ. අපි දන්නවා ලෝක යුද්ධ ඇති වෙලා තිබෙනවා. අදත් සංග්‍රාමය ඇති වෙනවා. මේ විශේෂයෙන්ම මේ අද මැද පෙරදිග ගියොත් අපි දන්න සංග්‍රාමය ඇති වෙනවා. ඒ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා ජනතාව එහෙම නැත්නම් ජන කොටස් විනාශ කරන්න. එහෙම නෙමෙයි අපි මේ තාක්ෂණය ලෝකයා වශයෙන් එපමණක් නෙමෙයි ජනතාව වශයෙන් අද අපි ඒක හොඳ පැත්තට පාවිච්චි කරන්න කටයුතු කරන්න ඕනයි කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම අද අපි මේ පනත දිහා බලනකොට මේකේ හොඳ දෙයක් තිබෙනවා ඒ තමයි ඉංජිනේරුවන් එතන තාක්ෂණවේදීන් ඒ වගේම ඩිප්ලෝමාව ඇරන් තියෙන ඉංජිනේරුවෝ සිටිනවා මේ සියලු දෙනාටම තමුන්ගේ කරන විෂයන් අනුව මෙතන මේ පනත තුලින් ඒ වගේ මේ සභාව තුලින් ඇගයීමකටපත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා තිබෙනවා ඒ වගේම අපි දන්නවා අද විශේෂයෙන්ම ලංකාවේ ඉන්නවා දරුවන් මෙම අපේ තිබෙන විශ්වවිද්‍යාලවල එම විෂය පාඨයන් තිබ්බේ නැත්නම් පිටරට ගිහින් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන පිටරට ගිහින් ඉගෙනගෙන ඒ අවශ්‍ය විශ්වවිද්‍යාලවලට ගිහින් මේ ඉංජිනේරු පාඨමාලා එහෙම නැත්නම් මේ තාක්ෂණ පාඨමාලා ඉගෙන ගන්න කටයුතු කරනවා. කටයුතු කරලා ආපුවාම අපි දන්නවා අද ඒ ආපුවාමත් ඒවා මනින්න කොයි විදිහටද ගිහින් මොන විශ්වවිද්‍යාලයක පිටරට ගිහින් තිබ්බත් ඒවා මේ ඒවා අගය කරනවාද එහෙම නැත්නම් ක්‍රීඩේෂන් තියෙනවද කියලා බලන්න පුළුවන් හොඳ මිනුම් දණ්ඩක් කියන එකත් මේ වෙලාව අපි ගරු මන්ත්‍රුමේ අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අද මෙම තාක්ෂණය දියුණු වීගෙන යනකොටත් ඒ වගේම ඉංජිනේරුවන්ට අද අපි දන්නවා ඒ ටූල්ස් ඒ යන්ත්‍ර විශේෂයෙන්ම සිවිල් ඉංජිනේරුවන් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් හොඳම ඒ අවශ්‍ය මේ අවශ්‍ය උපකරණ එහෙම නැත්නම් යන්ත්‍ර ඒ ඔක්කොම අද පරිගණක හරහා ගන්න පුළුවන් එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ගන්න පුළුවන් අපටත් ලබා ගන්න පුළුවන් යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් අපි ඉංජිනේරුවරු නොවුනත් ඒ වුණාට ඒවා ක්‍රියා කරන්නේ කොහොමද ගොඩනැගිල්ල ගොඩනගන්න ඕන නම් ඒවා ඩිසයින් කරන්න ඔටෝකැඩ් වාගේ දෙයක් අපි බල්ලා ඉගෙන ගන්න පුළුවන් වෙනවා කොයි විදිහටද ඒවා ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේ වාගේ දැනකට යනකොට අද මේ විදිහට මේ කවුන්සිල එහෙම නැත්නම් විශේෂයෙන්ම සභාවක් පිහිටවීම ඉතා වැදගත් කියන එකත් මේ වෙලාවේ අපි ප්‍රකාශ කරන්න ඕනේ
ගරු මාධ්‍යතුමා ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
හරි බොහොම ස්තුතියි. ඒ වගේම අද අපි දන්නවා විශේෂයෙන්ම අද මේ දරුවන් අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන් මෙම සභාවේ ඇවිල්ලා සිටිනවා. අපි සෑම විටම කියන්නේ මේ දරුවන්ට මේ පාඨශාලාවල ගුරුවරුන්ටත් ගුරුවරියන්ටත් මේ දරුවන්ට මේ අවශ්‍ය මඟ පෙන්වීම විශේෂයෙන්ම මේ තාක්ෂණය හරහා පෙන්නලා දෙන්න කටයුතු කරන්න කියන එක අපි ඒ වගේම ඉල්ලා සිටිනවා. එමන්ද ඒ තාක්ෂණයත් එක්ක ගියොත් තමයි අද ලෝකේ යම් කිසි තැනකට අපේ දරුවන්ට පාතබන්න පුළුවන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියමින් තමුන්නාසේ මට මේ කාලය ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මගේ ඒ වචන ස්වභාව අසං කරන ස්තුති.
බොහොම ස්තුති. දරු කරුණාරත්න පර්ණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 12ක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රජයේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, අද මේ සභාවට ඉදිරිපත් කරන ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පැනවීමේ මේ වැදගත් පනත විවාදයට ලක් කරන මේ මොහොතේ මට කතා කරන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මම සතුටටපත් වෙනවා. මේ සභාව මෙසේ පිහිටවීම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පෙන්නුම් කරලා තිබුණු අඩුපාඩුවක් සම්පූර්ණ කර ගැනීමක්. මේක අපේ රටට ඉතාමත්ම වැදගත් වන ආයතනයක්. එම නිසා මේ සභාව පිහිටවීමේලා පුරෝගාමි වූ කීප දෙනෙක්ම මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. පාඩලි චම්පික රණවක අමාත්‍යතුමා, ඒ වගේම මේ වර්තමාන පනත මේ ආකාරයට ඉදිරිපත් කරන්නට සියඹලාපිටිය අමාත්‍යතුමා, අපේ අජිත් පෙරරා නියෝජ්‍ය අමාත්‍යතුමා වගේ පිරිසක් බොහොම මහන්සි වෙලා වැඩ කටයුතු කළා. ඒ අයට මේ රටේ ප්‍රණාමය හිමි යුතුයි කියලා මම අදහස් කරනවා. මේ පනත ඉදිරිපත් කිරීම සමගම වරලත් ඉංජිනේරුවරයාගේ සිට ඉංජිනේරු කාර්මිකයා දක්වා විශාල පරාසයක පැතිරී සිටින මේ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ විවිධ මට්ටම් වල වෘත්තිකයන් එය අඳුනා ගැනීමටත් ඕම් පිළිබඳ නියාමනය සහතික කිරීමටත් අදාළ නෛතික පසුබිම ස්ථාවර වෙනවා පිහිට වෙනවා. ඒ අතින් ගත්තාම පස්සේ ඇත්තෙම මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තොත් එහෙම අද ආර්ථික සංවර්ධනය පැත්තෙන් ගත්තත් අනෙකුත් ක්ෂේත්‍ර පැත්තෙන් ගත්තත් මේ ඉංජිනේරු වෘත්තිකයාගේ මැදිහත් වීම අපිට මගහැර යන්න බෑ. සෑම ක්ෂේත්‍රයකම ඉංජිනේරු මැදිහත් වීමක් තිබෙනවා. එම නිසා අද වැඩක් කරන්න ගත්තත් අපිට ප්‍රධාන වශයෙන්ම අඩුපාඩුවට ඇති දැකින්නම ඉංජිනේරු ක්ෂේත්‍රයේ තියෙන වෘත්තිකයන්ගේ හිඟපාඩුව, කාර්මිකයන්ගේ තියෙන හිඟපාඩුව. එම නිසා අද හැම තැනකම ගත්තොත් එහෙම සමහර වෙලාවල් වලට වැඩ කටයුතු ප්‍රමාද වෙන්නේ මේ වෘත්තිකයෝ නිසි පරිදි නොමැතිවීම නිසා. එම නිසා මේ ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා විශේෂ නියාමන සභාවක් පිහිටවීම ජාතික අවශ්‍යතාවක් සපුරාලීමක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මන්ත්‍රීතුමනි, මේ සභාව පිහිටවීම සමගම ලැබෙන තවත් පහසුවක් වන්නේ ඉංජිනේරු අධ්‍යාපනය. ඉංජිනේරු අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ඒ ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් විශාල පිටිවහලක් අපේ විශ්වවිද්‍යාල ඇතුළු ශාස්ත්‍රාලවලට ලැබීමයි. අද අපි ගත්තොත් එහෙම අපිට සතුටට පත්වෙන්න පුළුවන්ද, ලංකාවේ ඉංජිනේරු පීඨවල හැම පීඨයකටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙනවායි කියලා, එක හා සමාන ගුණාත්මක තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබෙනවායි කියලා අපට සහතික කරන්න අමාරුයි. සමහර ඉංජිනේරු පීඨ තිබෙනවා ඉතාමත්ම ඉහළ මට්ටමේ තිබෙනවා. නමුත් සමහර ඉංජිනේරු පීඨ තිබෙනවා අපිට පෙන්වනවා ඒවා ඒ අරවත් එක්ක සසඳා බලද්දී මට්ටම අඩු වෙලා තිබෙනවා. එම නිසා අවශ්‍ය වෙලා තිබෙන ඉංජිනේරු අධ්‍යාපනය ඉහළ තලයකට රැගෙන ඒමට. එම නිසා මේ වගේ සභාවක් පිහිටවීම තුළින් ලොකු අධ්‍යාපනික ප්‍රතිපාදනයකුත් මේ රටට ජාතියට ලැබෙනවායි කියන එක මේ වෙලාව අපි මතක් කරන්න කැමති. ඒ වගේම තුන්වෙනුව ගත්තොත් එහෙම මේ වගේ සභාවක් පිහිටවීමත් එක්ක මේ ඉංජිනේරු වෘත්තිකයා බලවත් වෘත්තිකයෙක් බවට පත් වෙනවා. ඕනම වෘත්තියක් නිසි පරිදි වෘත්තිය ස්ථානගත වුණාට පස්සේ ඒ වෘත්තිකයාගේ බලවත් භාවයක් ලැබෙනවා. ඒ වෘත්තිකයා දැනුමෙන් බලවත් වෙනවා. ඔව්, වෘත්තිය තහවුරු වීමත් එක්ක ඔහුට ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවා, කියන්නේ ධනයෙන් බලවත් වෙනවා. ඒ වගේම තමයි ඔහුගේ කාර්යභාරය නිශ්චිත වෙනවා. එතකොට ඔහුගේ වගකීම් වලින් බලවත් වෙනවා. හැබැයි ඒක අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව තමයි අපි ගොඩාක් වෙලාවට හිතන්නේ නැති කාරණයක්, විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ පැත්තෙන්. වෘත්තිකයෝ ආචාර ධර්මාතිනුත් බලවත් කරන්න අවශ්‍යයි. මම දන්නේ නැහැ මේ පනත මගින් ඒ වගේ කටයුත්තකට අත තියලා තියෙනවද කියලා. නමුත් මේ සභාව පිහිටුණාට පස්සේ ඉංජිනේරු වෘත්තික ක්ෂේත්‍රයේ මේ ආචාර ධර්මාතිනුත් මේ වෘත්තිකයෝ බලවත් කරන්න අපි වැඩ කරන්න ඕනේ. ඒකට වෙන හේතුවක් තිබෙනවා. ඇයි එහෙම අපි ඉල්ලා සිටින්නේ? අපි කැමති නිදාස අධ්‍යාපන පද්ධතිය ඇතුළෙන් මේ විද්වත් වෘත්තිකයෝ බිහිවීමට, බිහිවලා වුණු රටට ජාතියට මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කිරීමට. අපි දැකලා තියෙන දේ තමයි අපේ ඉතිහාසයේ පසුගිය කාලය පුරාම මේ නිදාස අධ්‍යාපන පද්ධතියනුත් වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයනුත් රටේ ඇවිල්ලා වගකීම් දරන වෘත්තිකයෝ වෘත්තික මාෆියා හදා ගන්නවා. ආචාර ධර්ම නෙවෙයි අවශ්‍ය වෙලා තිබුණේ, වෘත්තිකයන්ගේ මාෆියාවල් හදා ගන්නවා. අන්න ඒක අද බලවත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මම උදාහරණයක් ගත්තොත් එහෙම අද වෛද්‍ය සභාව නැත්නම් වෛද්‍ය සංගමය ඒ වෘත්තිකයන්ගේ ඒකරාශී වීම තුළින් අද මේ ආචාර ධර්ම කියන කොටස ගැන දරන අවධානය මොකක්ද? මන්ත්‍රීතුමනි, පසුගිය දවසක වෛද්‍ය වෘත්තිකයෙක්ගෙන් මම ඇහුවා, ඇයි මේ තමුන්නාන්සේලාගේ විරෝධතාවට පදන මොකක්ද මේ සයිටම් ආයතනයට? මම සයිටම් ආයතන සම්බන්ධයෙන් මගේ මතය කියන්න නෙවෙයි මම මේ හදන්නේ, ඔබලාගේ විරෝධතාවයේ පදනම මොකක්ද කියලා ඇහුවාන් පස්සේ මට දීපු උත්තරේ තමයි මේ රෝගීන්ගේ ජීවිත ගැනයි අපි මේ කල්පනා කරන්නේ. අපේ විරෝධතාවයේ පදනම ඒකයි. මේ රෝගීන්ගේ ජීවිත අනතුරේ ඉලක් වෙනවා මේ වගේ සුදුසුකම් නැති අයට වෛද්‍ය තනතුරු දුන්නාන් පස්සේ කියලා. මම කිව්වා ඒකනම් පදනම. ඔබ වර්ජනය කිරීමෙනුත් කරන්නේ ඒකමනි. රෝගීන්ගේ ජීවිත අනතුරේ ඉලක්වීම නේද කියන ප්‍රශ්නේද? එතකොට ඒ වෛද්‍යවරයා මාත්‍යෙක් ඒක අපි වෙනම කතා කරමු කියලා. වෙනම කතා කරන්න දෙයක් නැහැ. වෘත්තික ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නේ ගත්තාම පස්සේ මේ වෘත්තිකයෝ දැනුමෙන් බලවත් වෙනවා නම්, ධනයෙන් බලවත් වෙනවා නම්, වගකීම් වලින් බලවත් වෙනවා නම් ඒ අය මේ ආචාර ධර්ම සුරැකීම අංශිනුත් බලවත් විය යුතු තිබෙනවා. එම නිසා අද වෛද්‍ය සභාව ගත්තත්, නීතිඥවරුන්ගේ සභාව ගත්තත්, එහෙම නැත්නම් ගණකාධිකාරීවරුන්ගේ සභාව ගත්තත්, එහෙම නැත්නම් අපි මේ පිහිටවන ඉංජිනේරුවරුන්ගේ සභාව ගත්තත් මෙන්න මේ අංශය ගැනත් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාලයක් උදා වෙලා තිබෙනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒකත් එක්කම අද මේ වන විට මේ සභාව පිහිටවීමත් සමගම මේ අපිට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉංජිනේරුවරයා කවුද? ඒ වගේම තමයි ඉංජිනේරු කාර්මිකයා කවුද කියන කාරණේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ප්‍රධාන ඉංජිනේරු ක්ෂේත්‍රයට අමතරව අදාළ අනිකුත් සේවාවන් සපයන විවිධ කාර්මිකයන් විශාල ප්‍රමාණයක් අද අධ්‍යාපනයෙන් බලවත් කළ යුතුව තිබෙනවා. ඔවුන්ට වෘත්තික සහතික ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමයි ජනතාව හුරු කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මෙන්න මේ අපි සේවාව ලබා ගන්නේ මෙන්න මේ සහතිකය දරන ඉංජිනේරුවරයාගෙන්, මෙන්න මේ සහතිකය දරන කාර්මික නිපුණතාව සහිත වෘත්තිකයාගෙන් කියලා. එතකොට සමාජයේ බැඳීමක් ඇති වෙනවා. ඒ සේවාව පිළිබඳ වගකීමක් දරනවා ඒ ඉංජිනේරුවරයා. ඒ සේවාව පිළිබඳ වගකීමක් දරනවා ඒ කාර්මිකයා. තමා සපයපු සේවාවේ සේවාවේ කිසිම අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා සපුරා ගැනීමට නැවත වගකීමෙන් බඳ අද එහෙම එකක් නැහැ. අද අපි හදාගත්ත බිල්ඩින් එක හෙට කැඩුනා නම් ඉංජිනේරුවරයා වගකීමෙන් බඳවා ගැනීමේ ක්‍රමයක් අපිට නැහැ. අපේ ගෙදර ඇවිල්ලා ටැප් එක කැඩිච්ච බාසුන් නැලා ඒක අදාහද ගියා හෙට කැඩුනා නම් නැවත වතාවක් එයාගෙන් අපිට ප්‍රශ්න කිරීමේ හැකියාවක් අපිට ලැබිලා නැහැ. ඒක ඒ නිසා තමයි මේ ක්ෂේත්‍රයේ සෑම අංශයකටම නියාමනයක් අවශ්‍ය වෙලා තිබෙන්නේ. මනිසා මේ පිහිටවන ඉංජිනේරු සභාව අපි විශ්වාස කරනවා මේක සියවසක් ප්‍රමාද වුණු කටයුත්තක්. සියවසක් ප්‍රමාද වුණු කටයුත්තක්. ශ්‍රී ලංකාවේ මේ මන්ත්‍රී මණ්ඩලයේ ඉංජිනේරුවරු නියෝජනය කළා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ ලංකාවේ බිහිවුණු සුප්‍රකට විදුලි ඉංජිනේරුවරයා JD විමල සුරේන්ද්‍ර මැතිතුමා. එතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරගෙන තමයි මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණේ. ලංකාවේ ජලවිදුලි බල තාක්ෂණයේ පුරෝගාමියා. ඒ කාලේ ඉඳලම මේ රටේ විද්වත් වෘත්තිකයෝ ඉංජිනේරු වෘත්තිකයෝ මේ රට දියුණු කිරීම උදෙසා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. නමුත් වෛද්‍ය සභාව පිහිටුවා වගේ ඉංජිනේරු වෘත්තිකේ නියාමනය කිරීම සඳහා සභාවක් පිහිටුවීම සෑහෙන කාලයක් දුරට කල්ගත වුණා. මේ වෘත්තියේ තිබෙන විවිධ ස්වරූපයකට බලපෑවා වෙන්නට පුළුවන්. දැන් වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ඒ රෝගියා ඉලක්ක කරගත්ත, රෝග නිවාරණ ඉලක්ක කරගත්ත එක එල්ලයක් තිබෙන එකක් වෙන්නට පුළුවන්. නීතිඥ වෘත්තිය ගත්තත් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉංජිනේරු වෘත්තිය ගත්තොත් එහෙම ඒක එහෙම නෙවෙයි. අංශ ගණනාවක එක පැතිරිලා තිබෙනවා. එදා තිබුණු ක්ෂේත්‍රවලට වඩා අද මේ වෙන විට මේ පරිගණක තාක්ෂණ ලෝකයේ යුගයේ උදා වෙනකොට, මේ සූක්ෂම තාක්ෂණ යුගයේ උදා වෙනකොට ඒ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අපසරිය එන්න පළල් වෙනවා. එම නිසා මේ නියාමන කටයුත්තට මේ සියලුම වෘත්තිකයන් ඒකරාශී කර ගැනීම දුෂ්කර කටයුත්තක් බව අපිට පිළිගන්න පුළුවන්. නමුත් අද ලංකාව රටක් හැටියට ඒ දුෂ්කර කටයුත්ත ජයගෙන තිබෙනවා. මේක අපේ ජාතික ජයග්‍රහණයක් හැටියට අපි සලකන්න කැමතියි. එම නිසා මේ සභාව පිහිටුවීම සමග තමයි ඇත්තෙන්ම අපේ මේ ක්ෂේත්‍රයේ දියුණු කරන්නට විශාල මැදිහත් වීමක්, අපේ රටේ මේ ක්ෂේත්‍රයේ තිබෙන විද්‍යාඥයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ අනිකුත් තාක්ෂණ ශිල්පීන්ට අවස්ථාව ලැබෙන්නේ. දියුණු වෙන රටකට විශේෂයෙන් මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්ෂේත්‍රය අතින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය විශාලයි. ඒ වගේම මේ ඩිජිටල් යුගයකට හැමදේම ගමන් කරන මේ සාදෘශ්‍ය තාක්ෂණයෙන් අංකිත තාක්ෂණයට, ඒ කියන්නේ ඇනලොග් ටෙක්නොලොජි ඉඳලා ඩිජිටල් ටෙක්නොලොජි දක්වා මේ සමාජයේ හැම කටයුත්තක්ම, මනුෂ්‍ය ක්‍රියාකාරකම් වල හැම කටයුත්තක්ම පරිවර්තනය වෙන අවධියක අපේ සෑම කටයුත්තකදීම ඉංජිනේරු දායකත්වයක් තිබෙනවා. ඒ ඉංජිනේරු දායකත්වය ලබා දෙන ඉහළ ගණයේ ශාස්ත්‍රාලීය විද්වතුන් වගේම විශාල පිරිසක් අවශ්‍ය වෙලා තිබෙනවා අර කාර්මික ශිල්පීන් රාශිය. අපි දන්නවා කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍ර අතර විශාල ගැටුම් තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් මොරටුව විශ්වවිද්‍යාලේ තිබුණා ඉංජිනේරු උපාධිධාරීන් සහ NDT උපාධිධාරීන් අතර විශාල ගැටුමක්. ඒ වගේම තමයි HND උපාධිය ලබා ගත්ත අය සහ ඉංජිනේරු උපාධිය ලබා ගත්ත අය අතර තිබුණා විශාල ගැටුමක්. ඒ වගේම තමයි මේ සහතික නොමැති ඒත් කාර්මික අංශයෙන් ඉදිරියට ගිය විශාල වශයෙන් රැකියා අවස්ථාවන් ලබා ගත්ත, ඇත්ත වශයෙන්ම වැඩ කරන විශාල පිරිසකගේ දුක්ගෙනවිලි සමුදායක් තිබුණා. ඒ අයට අදාළ සැලකීම පිළිගැනීම සමාජයෙන් ලැබෙන්නේ නැහැ කියලා. එම නිසා ඒ කටයුතු සියල්ලම ජාතික මෙහෙයුමකින් විසඳා ගැනීමේ අවස්ථාව මේ සභාව පිහිටුවීම සමගම අපට ලැබිලා තිබෙනවා. එම නිසා මම හිතන්නේ අද අපේ සභාව මේ පාර්ලිමේන්තු සභාව කිසිම බෙදීමකින් තොරව මේ කටයුත්තට එකඟ වෙලා තිබෙනවා. අද උදේ කනකහෙරත් මන්ත්‍රීතුමා කතා කරමින් ප්‍රකාශ කළා මේ සභාවට මන්ත්‍රීවරයෙක්ගේ මැදිහත්වීම ලැබීම එක්තරා විදිහක මේ සභාවේ ස්වාධීනතාව මේ ඇමතිවරයෙක්ගේ මැදිහත්වීම ලැබීම ස්වාධීනතාව දියාරුවීමට හේතුවක් වෙයිදෝ කියලා. මම හිතන්නේ අපි එහෙම සලකන්න අවශ්‍ය නැහැ. අද අවශ්‍ය වෙලා තිබුණා ඇත්තෙන්ම රටක් පාලනය කර ගැනීමේදී රටක් නිසිලක කරා මේවීමේදී රටක ප්‍රතිපත්ති සම්පාදන පර්ෂදය අනෙක් සෑම එකක්ත් එක්කම ඍජු සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම ඉතාම වැදගත් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ නවතාක්ෂණ යුගයේ හැම තැනකම ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ වූ වැයික්කියක් අල්ලාගෙන ඒකේ අර මං කියපු මාෆියාව හදාගන්න. අද අවශ්‍ය වෙලා තිබෙන නිසා මේවා අතර විධිමත් සම්බන්ධතාවක් හදාගන්න. අපි ස්වාධීනයි කියපු කියලා හදාගත්ත හැම තැනකම මොකද ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය ලිහිලා ගිහිල්ලා තිබෙන නිසා. එම නිසා අපි නම් දකිනවා මේ සභාවට රටේ විධායකයේ නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ මැදිහත් එක ගැට ගහලා තිබෙක ගැන ඉතාම වැදගත් කටයුත්තක් හැටියටයි අපි දකින්නේ. ඒකෙන් මේකේ ස්වාධීනතාව මොනම ආකාරයකටවත් කැඩෙන එකක් නැහැ කියන එකයි අපේ විශ්වාසය තිබෙන්නේ. එම නිසා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්වත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය මේකට ලැබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මැදිහත් වීමත් එක්කම ක්ෂේත්‍රීය අනිකුන් නිපුණතාව තිබෙන අය මේකට ලැබෙනවා. රටේ ජාතික රටේ විධායකයේ සම්බන්ධතාව මේකට තිබෙන නිසා එතන ඉඳලා අපට පුළුවන්කමක් ලැබෙනවා මේ ක්ෂේත්‍රයේ ඔය හැම අංශයකටම අදාළ නියාමන කටයුත්ත කරගෙන යාම සඳහා. එම නිසා මේ වැදගත් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පුරෝගාමී වූ සියලු දෙනාට මේ සම්බන්ධයෙන් ඇත්තෙම ලොකු ඉතිහාසයක් තිබෙනවා. උදේ ඇමතිතුමා මතක් කළා වගේම බර්නාඩ් සොයිස ඇමතිතුමා, ඒ වගේම
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාගේ කාලය අවසන්,
අතිස්ස විතාරණ අමාත්‍යතුමා ඇතුළු විශාල පිරිසක් පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට කළා. ඒ වගේම චම්පික රණවක අමාත්‍යතුමා, සිඹලාපිටිය ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් විශේෂ මානසික වැඩ කළා. ඒ සියලු දෙනාම ඉෂ්ට කරලා තිබෙන්නේ මේ රටේ දැවෙන ජාතික අවශ්‍යතාවක් පරිපූර්ණය කිරීමයි. එම නිසා මේ ගොඩනැගෙන ඉංජිනේරු සභාවට මේ සියවසක් ප්‍රමාද වෙලා හෝ මේ ඉදිරිපත් කළ සභාව මේ යන සියවසේ මේ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය දියුණු දිදුලන සංවර්ධනයක් බවට පත් කරගන්නට මේ වෘත්තික සභාවේ මැදිහත් වීම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය තුෂ්තා විජේමාන මන්ත්‍රීතුමිය. විනාඩි 10ක් තියෙන ඔබතුමියට. ඒ වගේම ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මුලාසුන.
ගරු මන්ත්‍රීතුමිය කරගෙන යන්න.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනතක් ඉදිරිපත් කිරීමේදී අද අපේ අදහස් ඉදිරිපත් කිරීමට ඉදීම පිළිබඳ ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ පනත ගැන කතා කරනකොට මං හිතන්නේ මේක 1995 සිට දීර්ඝ කාලයක් තිස්සේ මේ විවිධ රජයන් ඔස්සේ සාකච්ඡාවට ගත්ත කාරණාවක්. ඒ වගේම මේ වර්තමානයේ ඉංජිනේරු ශාස්ත්‍රයේ විවිධ කොටස් අතර ඉංජිනේරු ශාස්ත්‍රයේ විවිධ වෘත්තියේදීන් ඒ වගේම ආයතනවල අදහස් සලකා බලා 2016 සැප්තැම්බර් 22 දින පළමු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ විවිධ පාර්ශ්වවලින් ලබාගත් අදහස් හා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වෙච්ච තීන්දුවක්. ඒ නිසා මේ තමන්ගේ අදහස් ඒ වගේම විවිධ යෝජනා හරහා ඉදිරිපත් කරපු මේ පනත මං හිතන්නේ කාලෝචිත පනතක් මේක 1995 ඉඳන් 2017 මේ වෙනකොට හරි සම්මත කරගන්න ලැබීම මං හිතන්නේ අපේ වාග්යක් කොට සලකනවා වර්තමානයේ අපේ රට තුල ඉංජිනේරුමය කටයුතු වල යෙදෙන සුදුසුකම් ලත්තා නොලත් බොහෝ දෙනෙක් මේ වෘත්තිය යෙදෙන අතර අප රටට ලැබෙන ප්‍රධානවලදී විවිධ රටවල් විවිධ සංවිධාන එවැගේම විවිධ පුද්ගලයින් අපේ රටේ විවිධ ඉදිකිරීම් ශේෂ්ත්‍රයන් එවැගේම නිෂ්පාදනය කරන ප්‍රධානයන් වලදී සමාජලාට අපිට ඒ ගැන වගකීමක් දරන්න බෑ ප්‍රමිතියක් නෑ ඒ නිසා මේ නිෂ්පාදනය කරන ඒවා ඒ ප්‍රමිතිවලදී අපිට ලබා දීලා යනකොට ඒක වගකීමක් දරන්න පුද්ගලයෝ නැති වෙනකොට සමාජලාට රටක් විදිහට අපිත් අසරණ වෙන අවස්ථා තියෙනවා ඒ නිසා මෙවැනි නියාමනයක් කිරීම ඉතාමත් වැදගත් මෙවැනි ක්‍රියාවල වලදී ඉතින් මම හිතන්නේ මේ ඉංජිනේරු සභාවක වැනි මේ සභාවක් ස්ථාපිත කළ නියාමනයේදී අධීක්ෂණය කිරීම ඉතාමත් කාලෝචිත දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම මේ පනත අනුව ඉංජිනේරු කටයුතු වල නියැලෙන සියලු දෙනා මෙම සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේ පොදුවේ ඒක අපේ රටේ විතරක් නෙමෙයි විදේශ සුසුකම්ලත් අයටත් මේක ලියාපදිංචි වීමේ අවස්ථාව තියෙන අතර මේ නිසා සුසුකම් නැති ඒ වගේම ගුණාත්මකභාවයෙන් වැඩ නොකරන අයට මෙහි ලියාපදිංචිය අහිමි වෙනවා ඉබේම අත්හැරෙනවා. ඒක මං හිතන්නේ වෙන්න ඕනේ දෙයක්. මොකද මම හිතන්නේ වෛද්‍ය සභාව ගැන කතා කරනකොට රෝගීන් එක්ක වගේම ඉංජිනේරුවරුන් කතා කරාම නිෂ්පාදනය ගොඩනැගිලා දීමේ විවිධ කටයුතු කාර්යයන් තියෙනවා. ඉතින් මේකටත් ගුණාත්මකභාවයක් නියාමනයක් තිබීම වැදගත්. ඒ වගේම ඉංජිනේරුවරුන්ගේ වෘත්තිමය තත්ත්වය පවත්වාගෙන යාමට ඉංජිනේරු ශේෂ්ත්‍රයේ සියලුම කොටස් මේ අවස්ථාවේදී එකතු වෙනවා. ඉංජිනේරු කාර්මික, ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්, අනුබද්ධිත ඉංජිනේරුවන්, ආශ්‍රිත ඉංජිනේරුවන්, සංස්ථාගත ඉංජිනේරුවන්, වල්ලත් ඉංජිනේරුවන් එකම සභාවක් යටතට ගැනෙන අතර ඒ නිසාම ඒ අයගේ පිළිගැනීම වෙනවා. නීත්‍යානුකූල බවක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ ලැබීමට වරම් නොලත් තරුණ තරුණියන්ටත් ආරම්භක අවස්ථාව ලෙස ජාතික වෘත්තියේ නිපුණතා පාඨමාලා සම්පූර්ණ කරලා පිරිගත් ඉංජිනේරු කාර්මිකයන් බවට පත්වීමේ වාසනාවත් ලැබිලා තියෙනවා. ඉතින් මේ නව පිළිගැනීම නිසා පාසල් හැරගිය යන දරුවන්ට මෙම ශේෂ්ත්‍රයේ පාඨමාලා හැදෑරීමට විශේෂ උනන්දුවක් තියෙනවා. ඒ වගේම මේ අද අපේ මං හිතන්නේ ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ විරැකියාවට අපිට හොඳ විසඳුමක්. මොකද වෘත්තිය නිපුණත්වයක් තියෙනවා නම් අද රැකියා අවස්ථා බහුලව තියෙන කාලයක්. අපි දන්නවා දකිනවා සමාජලාවට උපාධියක් ලබා ගත්තත් වෘත්තිය නිපුණතාවයක් නැති නිසා අපිට ඒ රැකියා ශේෂ්ත්‍රය අහිමි වෙලා ගිහලා තියෙනවා. ඉතින් මම හිතන්නේ වෘත්තිය පුහුණුවක් එක්ක මේ ලබා දෙනකොට මේ සභාව තුලින් ලියාපදිංචි වෙනකොට මේ දරුවන්ට රැකියා අවස්ථා විවෘත වෙනකොට මේ රටේ විතරක් නෙමේ විදේශ රටවලද මේ රැකියා අවස්ථා වලට දොරටු ඇරෙන වකවානුවක් ඉදිරියේදී එළඹෙනවා. ඒ වගේම මෙම සභාවේ ලියාපදිංචි වන ඉංජිනේරු වෘත්තිකයන් සඳහා වෘත්තියේ හැසිරීම් සංග්‍රහයකුත් තියෙනවා. කෝඩ් ඔෆ් ප්‍රොෆෙෂනල් කන්ඩක්ට් ඇති නිසා වෘත්තියේ වැරදි හා හැසිරීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන නිසා වෘත්තියේ නියැලෙන ඉංජිනේරුවන් වෘත්තිය බවෙන් ගුණාත්මක තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. මොකද ඒක මම හිතන්නේ වෛද්‍යවරුන්ට දිගින් දිගටම තියෙනවා මේ වෘත්තියේ ගුණාත්මක භාවයක් ලැබී තිබීම නිසා බොහොම සැලකිලිමත් තමයි ප්‍රතිකාර කිරීමේදී ඔවුන් දරන මතේ. මේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිෂ්පාදන තත්ත්වයේ ගුණාත්මක බව වැඩිවීම නිසා ප්‍රමිතියට අනුව එහි අවසාන ප්‍රතිඵලය අපිට දකින්න පුළුවන්. ඒ වගේම සුසුකම් නොලත්තා විවිධ විදේශ රටවල අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම් නිසියාකාරව ශ්‍රේණිගතව නොතිබුණොත් මේ සභාව හරහා ඔවුන්ට වැටබැඳීමක් සිද්ධ වෙනවා. ඒ අනුව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරුවන් ගුණාත්මක භාවයේ මූලික සුසුකම් ලත් අයට මේ සභාවේ නියාමනය සිදු කිරීමක් වෙන අතර අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි තමන්ගේ වෘත්තීය සුසුකම් සමග පෙදරේරුවන් වඩු කාර්මිකයන් විදුලි කාර්මිකයන් වැද්දුම් කරුවන් යන්ත්‍ර ශිල්පීන්ට තමන්ගේ දක්ෂතාවය අනුව ඉහළ මට්ටමේ ඉංජිනේරුවන් දක්වා යාමට නීත්‍යානුකූල පිළිගැනීමක් ඇතිවන අතර මේ නිසා මොවුන්ට ඔවුන්ගේ වෘත්තිය සමග වෘත්තියේ තෘප්තිමත් බවක් ඇති වෙනවා. ඒ නිසා මේ වෘත්තිය නිසියාකාරව කරගෙන යන අතර ඒක වැරදි ලෙස යෙදීමට නොහැකි වෙන ආකාරයට බාධාවක් ඇති වෙනවා මේ පනතත් සමග. ඒ නිසා වෘත්තියේ ගුණාත්මක භාවය වැඩි වෙන නිසා මේ නියලීමට අවකාශ වැරදි විදිහට නියැලෙන්න බලාපොරොත්තු වෙන අයට වැටබැඳීමක් වෙන අතර මේක ගුණාත්මක භාවයෙන් සසුසුකම් ලත් අයට මේ අවස්ථාව ලබා දීමේදී මම හිතන්නේ වෘත්තිය පිළිගැනීමත් එක්ක විරකියාව වගේම පිටරටවල විදේශ රටවල මේ පිළිගැනීමත් එක්ක මම හිතන්නේ අපේ තරුණ පිරිස වැඩියෙන් උනන්දු වෙනවා මේ වෘත්තිය නිපුණත්වය ලබා ගන්න. ඒ නිසා මම මේ අවස්ථාවේදී මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ මේ පනත ගැන කතා කරොත් දශක දෙකක් තිස්සේ සාකච්ඡා වෙච්ච පනතක් අවසානයේ අද අදින හෝ අපිට සම්මත කරගන්න ලැබීම වර්තමාන රජයේ මම හිතන්නේ මේ සඳහා වෙහෙස මාංශි වෙච්ච විදුලි බල අමාත්‍යවරුන් ගණනාවක් හිටියා. ඒ නිසා ඒ සියලු දෙනාටම අපේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් මේ රජයේ යටතේ හරි විනිවිද භාවයකින් යුක්තව අධිකරණයේ මතයන් වලට ගරු කරමින් සියලු පාර්ශ්වවලට ඇහුම්කන් දෙමින් මේ පනත සම්මත කරගන්න ලැබීම මම හිතන්නේ වාසනාවක් කොට සලකනවා. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු අජිත් පිපේරා ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, මේ ඓතිහාසික ඒ වගේම වැදගත් විවාදයේදී කරුණු ප්‍රකාශ කරන්නටත් ඒ වගේම වසර 20කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටට ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවක් ලබා ගැනීම උදෙසා ඒ මහන්සි වෙච්ච කැපවෙච්ච දේශපාලනඥයන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ඒ වගේම අමාත්‍යංශ නිලධාරීන් මේ සියලු දෙනාම මතක් කරන ගමන් ඒ ක්‍රියාවලිය සහය දිවීමේ තරඟයක් නම් ඒ සහය දිවීමේ අවසාන අදියරේ බැටන් එක අරගෙන යන්නට අවස්ථාව ලැබීම මට සතුටක්. ඉංජිනේරු ශිල්පය කෙරෙහි බොහොම ඇල්මක් කැමැත්තක් ඇති නීතිඥෙක් වන මට අපේ රටේ ඉංජිනේරු ක්ෂේත්‍රය වඩාත් විධිමත් තත්ත්වයකට පත් කරන මේ පනතට දායක වන්නට ලැබීම සතුටක් වශයෙන් සලකනවා. මේ පනත පිළිබඳ අවශ්‍යතාවය ඉතාම කාලයක් තිස්සේ තිබුණා. අපේ රටේ ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය පිහිට වෙන්නේ 1906. ඒ ආයතනය පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත වෙන්නේ 1968. ඉන් පස්සේ නැවත වරක් ඉන්කෝපරේටඩ් ඉංජිනියර්ස් කියන ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව නැවතත් තවත් ආයතනයක් 1992 බිහිවෙනවා, නැවත සංශෝධනය වෙනවා. දැන් අපේ රටේ ඉංජිනේරු වෘත්තිය මෙරටේ තිබෙන ප්‍රධාන වෘත්තීන් සමග සංසන්දනය කරනකොට ඒ වෘත්තිය ආචාර ධර්ම, වෘත්තිය ප්‍රමිතීන් සහ ඒ වෘත්තියට අදාළ අධ්‍යාපනය පිළිබඳව අවශ්‍ය විධිවිධාන සලසන්නට ජාතික ආයතනයක් නීතියෙන් ස්ථාපනය කිරීම අවශ්‍ය බව පෙන්වන්නට ප්‍රධානම හේතුවක් වුණා මේ රටේ තවත් ශ්‍රේෂ්ඨ වෘත්තියක් වන වෛද්‍ය වෘත්තිය සඳහා තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ශ්‍රී ලංකාව තුල සුදුසුකම් ලැබුවත්, විදේශයකදී සුදුසුකම් ලැබුවත්, යම් යම් මූලික සුදුසුකම් ලැබීමෙන් පසු වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කිරීමට අවශ්‍ය වන ඒ මූලික සුදුසුකම බලපත්‍රය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා දෙනවා. එවගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ සහාය වෛද්‍යවරු අපෝතිකරවරු වැනි වෙනත් වෛද්‍ය ක්ෂේත්‍ර තිබෙන විට ඔවුන් සඳහාද අවශ්‍ය ක්‍රියාමාර්ග වෛද්‍ය සභාව විසින් ගත්තා. එහෙම එක තැනකින් පාලනය වෙන එක, එක නීතියකට යටත් වෙන එක, ඒ වගේම ඒකාකාර ක්‍රියාදාමයක් පවත්වගෙන යන එක ඕනම වෘත්තියකට වැදගත්. ඒ වගේම තවත් ශ්‍රේෂ්ඨ වෘත්තියක් වන නීතිඥ වෘත්තියට අදාළව තනි ආයතනයක් නැති වුණත් නීති අධ්‍යාපනය පිළිබඳව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව Incorporated Council of Legal Education 1902 සිටම ක්‍රියාත්මක වෙනවා. විදේශීය ඉගෙනුම ලැබුවත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් සම්පූර්ණ අධ්‍යාපනය හමාර කරත් ශ්‍රී ලංකාව තුළ රජයට අයත් හෝ වෙනත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබුවත් ඒ සෑම ක්‍රමවේදයකින්ම සුදුසුකම් ලබන සෑම නීතිඥ වෘත්තිකයෙක්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාව පවත්වන ඔවුන් විසින් අනුගමනය කරන යම් ක්‍රියාදාමයක් හරහා මේ රටේ නීති ඒ නීති වෘත්තියේ යෙදීමට අවශ්‍ය කරන මූලික අධ්‍යාපන සුදුසුකම් ලබා ගත යුතුයි. නමුත් නීතිඥ වෘත්තියට අදාළව වෘත්තියේ විනය පාලනය බඳවා ගැනීම සහ ඉවත් කිරීම පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අත වශයෙන්ම නීති අධ්‍යාපන සභාව කරනුවේ යම් වෘත්තිකයෙකුට අවශ්‍ය කරන ඒ නිශ්චිත දැනුම තිබේදැයි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සහ සහතික කිරීම පමණයි. එනිසා නීතිඥ වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාදාමය වෙනස්. ඒ වගේම නීතිඥ වෘත්තිය හා සම්බන්ධ වෙනම ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවපු ඒ ආචාර ධර්ම පද්ධතිය අනුව කටයුතු කරන්නට නීතිඥුරුන් බැඳෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය කඩකළොත් ඒ නීතිඥවරයාට එරෙහිව විනයානුකූලව ක්‍රියාකොට ඉතා බරපතල අවස්ථාවකදී වෘත්තියෙන් නිරපීම දක්වා පීවර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ බලය තිබෙනවා. ඒ බලයම වෛද්‍ය කවුන්සිලයටත් තිබෙනවා. එනිසා යම් ශ්‍රේෂ්ඨ වෘත්තියක ප්‍රායෝගික භාවිතය පිළිබඳව සලකන විට වෘත්තියේ ප්‍රමිතිය පිළිබඳ සලකන විට ඒ වෘත්තියේ ප්‍රමිතීන්ට එරෙහිවන තැනැත්තන් හඳුනා ගැනීම සහ ඔවුන්ව ඒ වෘත්තියෙන් බැහැර කිරීමට ඇති අවශ්‍යතාවය සලකන විට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තියට අදාළව ඉංජිනේරු කවුන්සිලයක අවශ්‍යතාවය ඉතාම පැහැදිලිව මෙරටේ මතුවලා තිබුණා. එනිසා ගරු සභාපතිතුමනි, මේ ඉංජිනේරු කවුන්සිලය පිළිබඳ අදහස් ඉතා වටින එකක්. ඒ වගේම ඉතාම සුවිශේෂ ආකාරයකට රට තුල සහ රටෙන් පිටත මේ ඉංජිනේරුමය සුදුසුකම් ලබා ගැනීම සිදුවන නිසා ඒ එක් එක් වෘත්තිය එක් එක් සුදුසුකම ස්ථානගත කිරීම පිළිබඳව දැවැන්ත විවාදයක් තියෙනවා. අද මේ මෙහි අවසාන මොහොත වෙනකොටත් ඒ විවාදය එලෙසම පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක 100%ක් එකඟතාවයන් ඇතිවීම අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අද දවසේ ආරම්භයේදීම කනක හේරත්ගරු මන්ත්‍රීතුමා වැදගත් කරුණු කීපයක් පෙන්නලා දුන්නා. මෙම පළත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට ඒ පනතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව සලකා බලනු ලදුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබලා දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සමග නොගැලපෙන තැන් ගණනාවක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම නීතියට අනුකූල වීම සඳහාත් මේ පනත සාරවත් වීම සඳහාත් අවශ්‍ය වන මඟ පෙන්වීම් ගණනාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙනවා. ඉන් පසුව ගරු මන්ත්‍රීතුමනි, අපි මේ පනත ඉදිරිපත් කරපු අමාත්‍යංශයේ හැටියට මේ පනත හා සම්බන්ධ බොහෝ පංගුකාර කණ්ඩායම් ඒ වගේම විශේෂ භාර ඇමතිවරයා හැටියට රංජිත් සීමලාපිටිය ඇමතුමා මේ පනත ඉදිරිපත් කිරීමට මූලික වෙච්ච පාර්ලි චම්පික රණවක ඇමතුමා විශේෂ භාර නියෝජ්‍ය ඇමතිවරයා හැටියට මම ඒ වගේම මෙහා සම්බන්ධ තවත් වැදගත් ආයතන ගණනාවක සහභාගීත්වයෙන් 2016 11 වෙනි මාසේ 17 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුකූල වන පරිදි ඒ මුල් කෙටුම් පතර සංශෝධන ඉදිරිපත් කළා. ඒ සංශෝධන නීතිපතිතුමා විසින් සහ රජයේ නීති කෙටුම්පත් සම්පාදක සලකා බලා තිබෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමා අද වැදගත් කරුණක් අපිට පෙන්වා දුන්නා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා විසින් පෙන්වා දුන් කරුණ එම නඩු තීන්දුවේ අවසානයේ ඇති තීන්දුවේ හරය ඔබෙන් ඊට ඉහලින් ඇති කරුණක්. ශ්‍රේෂ්ඨාධිකරණය අපිට යම් නිශ්චිත විධානයක් කර තිබෙනවා, ඔබ මෙය කළ යුතුමයි කියා. ඒ සියල්ලම අපි දැන් කර තිබෙනවා. නමුත් ඔබතුමා පෙන්වා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ ඒ තීන්දුවට පාදක වූ කරුණු යටතේ ඇති යම් වැදගත් කොටසක්. එනම් මෙම තීන්දුවේ නමෝන පිටුවේ හතරවන ඡේදයේ ඇති කොටස. ගරු මන්ත්‍රීතුමා හිතන්නේ ඒ කාරණය පෙන්වා දුන්නු. අපි හැම කොටස ගරු මන්ත්‍රීතුමනි නීතිපතිතුමාගේ අවධානය යොමු කරලා නීති කෙටුම්පත් සම්පාදකතුමාගේ අවධානය යොමු කරලා අපි දැන් සංශෝධනයක් වශයෙන් ඇතුළත් කළ තිබෙනවා. ඒ නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුවත් ඒ ඔබතුමා පෙන්වා දුන්න කරුණේ ඇති සාධාරණත්වය අනුවත් අපි එම සංශෝධනයට එකඟ බව කියන්න අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමේදී විශාල මේ විවේචනයක් එල්ල වෙන්න කාරණේ තමයි මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට සහ ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතන යන ආයතන දෙකට මෙම පනත හරහා අනෙකුත් ඉතා වැදගත් වූ ඒ ඉංජිනේරු ක්ෂේත්‍ර කෙරෙහි අයුතු බලපෑමක් ඇති කිරීමට ඉඩ සැලසෙනවා කියන තර්කය. ගරු සභාපතිතුමනි, මේ පනත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කෙටුම්පත් කිරීම, වාද විවාද කිරීම, අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීම සහ ඉන්පසුව නැවත වරක් මේ පනත අද දෙවන වර කීමට ඉදිරිපත් වීම සඳහා වූ ඒ කාල සීමාව තුළ මේ සෑම ක්ෂේත්‍රයකටම සාධාරණ ඉටුවීම පිළිබඳව රජය සුවිශේෂ අවධානය යොමු වුණා. රජයේ විදිහට මේ පනත් කෙරුම්පත අපට අතහැර දමන්නට බෑ. මේ ඉතා වැදගත් මූලධර්ම මත පදනම් වූ මේ රටේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට හේතුවන ඉතා වැදගත් පනතක්. ගරු සභාපතිතුමනි, මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි මේ පනත මගින් ආරක්ෂා වන්නේ ඉංජිනේරුන් පමණක් නෙවෙයි, මෙරටේ සුවිශේෂ වැදගත් වෘත්තිමය ක්ෂේත්‍රයක් වන ඉංජිනේරුවරුන්ගෙන් සේවය ලබා ගන්නා වූ මෙරටේ පුරවැසියන් සහ මෙරටේ ආයතනවලටත් මේ පනතේ රැකවරණය ලැබෙනවා. යම් පුද්ගලයෙක් ඉතාම පහසුවෙන් ඉංජිනේරුවරයෙකු යැයි කියාගන්නට අවකාශය තිබුණා. ඔහු විසින් කියා සිටින සුදුසුකම කුමන මට්ටමක සුදුසුකමක්ද යන්න තෝරා පේරා ගැනීමට සේවය ලබා ගැනීමට අපේක්ෂා කරන සාමාන්‍ය පුරවැසියන්ට හැකියාවක් තිබුණ නෑ ගරු සභාපතිතුමනි. දැන් අපිට යම් පුද්ගලයෙක් වෛද්‍යවරයෙක්ද නැද්ද කියලා සැක හිතෙනවා නම් ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ රෙජිස්ට්‍රරයේ පරීක්ෂා කිරීමට හැකියාව තියෙනවා. යම් පුද්ගලයෙක් සැබෑ ලෙසම නීතිඥවරයෙක්ද නැද්ද කියලා පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නීතිඥ රෙජිස්ට්‍රරය පරීක්ෂා කිරීමට හැකියාව තියෙනවා. ඉතිහාසයේ එහෙම වෙලා තියෙනවා. ව්‍යාජ ලෙස පෙනී සිටතරත් අඳුරගෙන තියෙනවා. ඒ වගේම විනයානුකූලව කටයුතු කිරීමේදී ඒ නීතිමේ රාමු ඉතා වැදගත් වෙනවා. එනිසා මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් සලකනකොට තමන්ට සේවය ලබා ගැනීමට අපේක්ෂා කරන ඒ වෘත්තිකයා ලෙස පෙනී සිටින තැනැත්තා නියමිත සුදුසුකම් ලද මේ රටේ ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය ලද ඒ මූලික ප්‍රමිතීන් සපුරාලා ඇති වෘත්තිකයෙක්ද යන්න පිළිබඳව අවම පරීක්ෂාව තමයි මෙම ආයතනයේ සමාජිකත්වය. ඒ සමාජිකත්වය සහ ඒ සමාජිකත්වයේ තල කීපයක් තිබෙනවා. ඒ හරහා යම් ආකාරයක නීතිගත කිරීමක් ඒ වගේම වටිනාකමක් ඉංජිනේරු වෘත්තියට එකතු කරලා තියෙනවා. චම්පිකරණෝක ඇමතුමා ඉතාම පැහැදිලිව එතුමාගේ කතාවේ සඳහන් කරපු පරිදි අපි බොහොම ආඩම්බරකාර රාජ්‍යයක් ඉංජිනේරු ශිල්පය පිළිබඳව. වසර දහස් ගණනකට කලින් ලෝකයේ පුරෝගාමී වාරි ඉංජිනේරු කර්මාන්ත ඇති කරපු ජාතිය අපි. අපහා මේ වාරි ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව එහා සමග බැඳෙන මේ සිවිල් ඉංජිනේරු හපංකම් පිළිබඳව පුරසාරම් දොඩන්නට තරම් හැකි තවත් ජාතීන් මේ ලෝකයේ සිටින්නේ අතලොස්සක් පමණයි. ඒ අපේ හපංකම් අපේ ආදි මුතුන් මිත්තන් ඒ අපේ ආදි ඉංජිනේරුවන්ගේ හපංකම් ගැන අදටත් අපට සාක්ෂි තිබෙනවා. අදටත් අපිට ආඩම්බරවන්න පුළුවන් ලෝකයේ ඕනම තලයක අපේ ඉංජිනේරුමය හපංකම් ගැන. එදා ඉඳලා අද දක්වා අපේ රට ලබලා තිබෙන ජයග්‍රහණ තුල අපේ දේශීය ඉංජිනේරුවන් සිටිනවා. නමුත් පසු කාලයක විවිධකාර දේශපාලනික කාරණා නිසා යටත් විජිත ආක්‍රමණයන් නිසා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇතිවුණු විකෘතිතාවයන් නිසා අපේ ඒ ඉංජිනේරුමය හපංකම් වල අඩුවක් ඒවා මතුවී නොපෙනීමක් තිබුණා. අපේ රටේ ඉංජිනේරුවන්ට වඩා විදේශික ඉංජිනේරුවන් වටිනවා යන පසුගාමි අදහස්ද එයට හේතුවක් වන්නට ඉඩ තිබෙනවා. නමුත් කරු සභාපතිතුමනි, මෙම ඉංජිනේරුමය කවුන්සිලය පිහිටවීම හරහා අලුත් වටිනකමක් අලුත් ආරම්භයක් අපේ රටේ ඉංජිනේරු ප්‍රජාවට ලැබෙනවා. ඔවුන් මේ රටේ ප්‍රගමණයට කළ තියෙන මහඟු සේවයට අගය කිරීමක් ලැබෙනවා. ඒ වගේම කියන්නට අවශ්‍යයි වෘත්තීය ප්‍රමිතිය පිළිබඳ කාරණේ. අද මේ පනත් කෙනුම්පත පිළිබඳ විවාදයේදී වෘත්තීමේ ප්‍රමිතිය පිළිබඳව ඒ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ වගකීම පෞද්ගලික අංශයට භාර කිරීම පිළිබඳ විවාදයක් තිබෙන අවස්ථාවේ, එහි ප්‍රමිතිය පිළිබඳ විවාදයක් තිබෙන අවස්ථාවේ, මේ ඉංජිනේරු වෘත්තියේ ප්‍රමිතිය පිළිබඳව ඌ ඒ සාකච්ඡාවටත් අද මේ විවාදය යොමු වුණා. ගරු සභාපතිතුමනි, මේ තමයි වැදගත්ය. අද ඉංජිනේරු ක්ෂේත්‍රයේ පෞද්ගලික නැත්නම් මුදල් ගෙවා සුදුසුකම් ලබා දීම පිළිබඳව අපේ රට තුළ විශාල දියුණුවක් ඇති වෙලා තිබෙනවා. එක පැත්තකින් විශ්වවිද්‍යාල හරහා උසස් පෙළ ප්‍රතිඵල මත ඇතුල් වෙලා BSc උපාධිධාරීන් ඒ වගේම NDT ඩිප්ලෝමාධාරීන් ඇතුළු ඒ සම්මත සුදුසුකම් ලබා ගන්න අතරතුර අද අපේ රටේ උපාධි පිරිනමන දේශීය උපාධි පිරිනමන ඉංජිනේරුමය උපාධි පිරිනමන ආයතන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා පමණක් නෙමෙයි ඒවාට නිසි පිළිගැනීමත් අද ලැබිලා තියෙනවා. අද අපේ රට තුළ ඉංජිනේරුමය අධ්‍යාපනය ලබලා දීලා ඒ අපේ රට තුළ ලබා දෙන ඉංජිනේරුමය අධ්‍යාපනය තුළ විදේශ රටවල ක්‍රියාත්මක වන ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට අවකාශය අද ලැබිලා තිබෙනවා. දැන් දශක කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන මේ ක්‍රියාදාමය හරහා අපේ රටේ ශිෂ්‍යයන්ට ලෝකයේ පිළිගත් ඉංජිනේරුමය සුදුසුකම් ලබා ගැනීමට අවකාශකම් ලැබිලා තියෙනවා. මේ හරහා
තව වෙලාව අවශ්‍ය
අපේ රටේ
තව වෙලාව අවශ්‍යද ඔබතුමාට
මම තව කීපයක් අවශ්‍යයි වෙලාව තිබෙනවානේ මේ ගරු සභාපතිතුමනි අපේ රටේ මේ ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳව ඉතා ලිබරල් අදහස් ඇති වෙලා තිබෙනවා ඇතැම් වෙලාවට ඒ ඉංජිනේරුමය අධ්‍යාපනය ඒ ලබා ගන්නා ඉංජිනේරුමය සුදුසුකම් ඒවායේ වටිනාකම් පිළිබඳව ඒ ඉංජිනේරුමය උපාධිය වටිනාකම් පිළිබඳව යම් තක්සේරුවක් ලබා ගැනීමට ශිෂ්‍යයෙකුට නොහැකි වන්නට ඉඩ තිබෙනවා. එනිසා මෙවැනි ඉංජිනේරුමය කවුන්සිලයක් පවත්වාගෙන යාම සහ ඒ එක් එක් වෘත්තීය සුදුසුකම් වලට වටිනකමක් තක්සේරුවක් ලබා දෙන ක්‍රියාදාමයක් ව්‍යවස්ථාපිතව තිබීම තුළ අපේ රටේ පුරවැසියන්ට වැඩිමනත් අවකාශයක් ලැබෙනවා ගරු සභාපතිතුමනි මෙම කටයුතු මෙම ක්‍රියාදාමයේ ඉංජිනේරුමය අධ්‍යාපනය පිළිබඳ වැඩිමනත් අවස්ථා ලබා ගන්න. එනිසා එක අතකින් අනාගතයේ මේ පනත ක්‍රියාත්මක වෙලා ඒ හරහා වඩාත් ප්‍රගතිශීලී වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙනකොට මෙම පනත මගින් ඇති කරන්නා වූ රෙගුලාසි හරහා මේ ඉංජිනේරු කවුන්සිලයේ විසින් ඒ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ හරහා ඒ ඉංජිනේරු අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳවද සොයා බැලීම වැදගත් වෙනවා. මොකද නිසි අධ්‍යාපනය තුළ තමයි ඒ වෘත්තිකයාගේ වෘත්තිමය ජීවිතයේ පදනම ලැබෙන්නේ. එනිසා අද රට තුළ තිබෙන රජයට හිමිකාරීත්වයේ ඇති විශ්වවිද්‍යාල තුළ වුණත් ඒ ලබා දෙන්නා වූ ඉංජිනේරු උපාධියේ ප්‍රමිතිය කෙසේදයි කියා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබිය යුතුයි. අතර ඒට ඔබ්බෙන් වූ ස්වාධීන ප්‍රමිතිය පරීක්ෂා කරන්නා වූ ව්‍යුහයක් නීතිය ස්ථාපනය කළ යුතුයි. එංගලන්තයේ ක්‍රියාත්මක වන Quality Assurance Authority වැනි ඒ අදාළ ගුණාත්මක භාවය පිළිබඳ අඛණ්ඩව පරීක්ෂා කරන ඒ නිගමන අනුව ක්‍රියා කරන ස්වාධීන ආයතනයක් අපේ රට අවශ්‍යයි. ඉංජිනේරු වෘත්තියට වගේම වෛද්‍ය වෘත්තියට වගේම අනෙක් සෑම වෘත්තියකටම අදාළ අනෙකුත් සෑම උපාධි පාඨමාලාවකටම අදාළ ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා මේ ඉතා වැදගත් දෙයක්. මොකද ඉංජිනේරු අධ්‍යාපනය ඉතා නිදහස් ලෙස අද මේ රට තුළ ලැබෙනවා. අප දැකලා තිබෙනවා ගරු සභාපතිතුමනි ඇතැම් වෙලාවට විදේශයන්හි තිබෙන විශ්වවිද්‍යාලවල උපාධි ලබා දීමේ අභිලාෂය ප්‍රකාශයට පත් කරන ඇතැම් ආයතන තුළ ලබා දෙන අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබෙනවා. මගේ නම් සඳහන් කරන්නේ නැහැ. එය මේ අවස්ථාව සුදුසු නොවන නිසා. එනිසා ඉංජිනේරුමය අධ්‍යාපනය පිළිබඳව සහ ඒ ලබා දෙන්නා වූ සුදුසුකම් පිළිබඳව ස්වාබැලීමේ වගකීමක් එක අතකින් රජයට තිබෙන අතර අනෙක් අතර අද පිහිටවන මේ ඉංජිනේරුමය කවුන්සිලයට ඒ පිළිබඳව අවශ්‍ය රෙගුලාසි සකස් කර ගැනීමෙන් පසු මැදිහත්වීමට කටයුතු කිරීම සුදුසුයි. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි ඉතාම සතුටු වෙනවා මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කිරීමට මූලික වෙච්ච දිවංගත CWW කන්නංගර මැතිතුමා සමාජිකත්වයේ දරපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අද මේ සභාවේ කතා කරන්න ලැබිච්ච එක ගැන. මේ රටේ නිදහස් අධ්‍යාපනය අපි ස්ථාපනය කරනවා වගේම අපිට මේ රටේ අධ්‍යාපනයට ඇති නිදහස අපි සහතික කළ යුතු වෙනවා. 1944 හෝඩිය පන්ති ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ සෑම කෙනෙකුටම දුප්පත් පොහොසත් බෙහෙදයක් නොමැතිව අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙච්ච දිවංගත CWW කන්නංගර මැතිතුමා හඳුන්වා දීපු අසීරුවෙන් ඉදිරිපත් කරපු අභියෝග මත ඉදිරිපත් කරපු නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඵලයන් අපි අතරමැද වුණු විදාකාර දේශපාලනික තීරණ නිසා ඒ විකෘති වුණා. මධ්‍ය මහා විද්‍යාල ක්‍රමයේ බිඳ වැටුණා. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ බිඳ වැටුණා. නමුත් අද වෙනකොට ඒව ක්‍රියාදාමයේ හරහා මෙරටේ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි වෙලා තියෙනවා. අපේ සමාජය දෙස අලුතින් හැරලා බලන්නට අපිට අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ මෙරටේ මධ්‍යම පන්තිය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් කුහකත්වයෙන් නොබලා තමන්ගේ ශක්තියෙන් තමන්ගේ දරුවන්ට තමන්ගේ රට තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන ඒ මධ්‍යම පන්තියට ඒ අවස්ථාව තහවුරු කර දිය යුතු වෙනවා. ඒ හරහා අපි විසින් රකින, අපි විසින් වර්ධනය කරන නිදහස් අධ්‍යාපනය සඳහා අපේ රටේ දුප්පත් ඒ වගේම මධ්‍යම පන්තියේ පහළ මධ්‍යම පාන්තික ඒ රජයේ ආධාරය අවශ්‍ය කරන ඒ සියලු දෙනාටම අදටත් වඩා හොඳ සම්පත් ලබා දීමට ඇති ආර්ථික අවකාශය කරු සභාපතිතුමනි ඇති වෙනවා. එනිසා අපේ රටේ නිදහස් අධ්‍යාපනය කෙරෙහි අධ්‍යාපන ඇති නිදහස කෙරෙහි අලුත් දෙස බල අලුත් ලෙසකින් බලන්නට අපිට කල්පනා කරන්නට අවස්ථාව එළඹිලා තියෙනවා. එනිසා කරු සභාපතිතුමනි මේ රටේ අපි කවුරුත් ආඩම්බර වන ඒ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු වෘත්තිය වඩාත් ශක්තිමත් කරන්නට වඩාත් ආරක්ෂා කරන්නට අවශ්‍ය කරන්නා වූ ඉතා සුවිශේෂ ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලය පිහිටවන්නා වූ මේ පනත් කැටුම්පතට දායක වීමට මට ලැබුණු අවස්ථාව මහා සතුටින් මතක් කරමින් මේ කටයුතු තර්කානුකූල අවසානයක් කරා ගෙන එන්නට මහන්සි වෙච්ච මේ කල්යාණ මිත්‍ර චම්පික රණවක ඇමතිතුමාට සහ ඔහු සමග ඒ ක්‍රියාදාමයේ තුල සිටපු ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමමින් ඒ බැට්නෙක් ඒ රිලේ එකේ අවසාන බැට්නෙක අතරගත්ත රංජිත් සියඹලා පිටි ඇමතිතුමාට මගේ ස්තුතිය පිරිනමමින් ඒ ක්‍රියාදාමයට සම්බන්ධ වෙච්ච සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පිරිනමමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.